අපි නමේ පන්තියට ඇතුළු වෙච්ච දවස අපට අමතක නොවෙන්නේ අප ලැබූ ගුරුතුමා නිසාමයි. අටේ පන්තිය වෙනකල් ඒ කාලේ තිබුණු සාමාන්‍ය විද්‍යාව අයින් වෙලා ජීව භෞතික රසායන කියලා ත්‍රිත්ව විද්‍යා විෂයන් එකතුණා වගේ මේ අත්දැකීම අමුතු වුණා. ගුරුතුමා තමයි රෑ ඉරපානේ බොහෝ විට උපුටා ගැනීම කරන යටගියාවේ යටගිය තැන් කෘතිය ලියපු W.S. බණ්ඩාර ගුරුතුමා. රිච්මන්ඩ් විද්‍යාලයේ අපට ඉගැන්වුවට මේ වෙනකොට පාසල් ભેදයක් නැතුව එතුමාගේ ඉගැන්වීම් වල ඇසුර ලබන්න බොහෝ වටිනා වැදගත් පුද්ගලයන් වාසනාව ලබා තිබීම මට පෞද්ගලිකව සතුටක්. පළමුවෙනි දවසේම ඉඳලා විෂය කරුණු වලට පරිබාහිරව ගුරුතුමා අපට දෙන්න හදාපු ප්‍රධානතම දායාදය තමයි, එහෙමත් නැත්නම් ඉගැන්වීම තමයි, අවිචාර්ය පිටු දැක විචාරයෙන් ලොව දෙස හැම දෙයක්ම දෙස බැලීම. ඇතැම් අවස්ථාවල මේ දීන අන්ධානුකරණ හෝ අමනෝඥ චින්තනය මොන තරම් පැලපදියම් වෙලා තිබුණද කියනවනම් තරමක රළු පරළු ස්වරයක් එතුමාගේ ආ වෙලාවල් තිබුණා. ඒ සියලු හැඟීම් තමා වෙනුවෙන් නෙමෙයි ක්‍රියාත්මක වුණේ. හරිදේ නිවැරදිදේ පරම්පරාවකට උගන්නන්න. ඉතින් ගුරුතුමාගේ ප්‍රථම කෘතිය යටගියාවේ යටගිය තැන් කෘතියේ 30 වෙනි උල්ලාසය වෙන් වෙලා තිබුණේ විචාරය වෙනුවට අවිචාරය කරපින්නා ගැනීම කියන මාතෘකාවට විෂයට. මේ ලිපියෙන් W.S. බණ්ඩාර ගුරුතුමා මහන්සි ගත්තේ මේ රටේ නොසිතා නොබලා ස්ථාපිත කරගත්තු වහරන්න පටන් ගත්තු දේ නිසා මොනතරම් අවිධිමත් දේ, වැරදි දේ, අවියත් දේ හරි විදියට ජනගත වෙලාද කියලා පෙන්වන්න. එතුමාගේ යටගියාවේ යටගිය තැන් කෘතියේ ඒ ලිපියේ ඔබට අවශ්‍ය කියලා හිතෙන කොටස් මං ඒ විදියටම ඔබට කියවන්නද. පටන් ගත්තු වෙලේ ඉඳලම මේකේ තියෙන්නේ විචාරය වෙනුවට අවිචාරය කරපින්නා ගැනීම කියලා ඔබටම හිතේවි. මෙන්න ඒ විස්තරය. ඔබ මේ කෘතිය කියවලා නැත්තම් ඔබ විශේෂයෙන් මෙය ඇසිය යුතුයි කියලා මට හිතෙනවා. හිටපු පුරාවිදු අධිකාරීවරයෙකු වන රාජාද සිල්වා වළගම්බාහුනම් රජෙකු ගැන සඳහන් කරයි. ලංකා විශ්වවිද්‍යාලය විසින් සම්පාදනය කරන ලද History of Ceylon නම් කෘතියේද වළගම්බාහු යන නම ඇත. මෙය මවිතේ දනවන්නකි. මක් නිසාද යත් එම නමින් යුත් රජෙකු අප රටේ ඉතිහාසය පුරාම කිසි කලක නොසිටි බැවිනි. සිටියේ වළගම්බා, වළගම් අබා කෙනෙකු පමණි. වළගම් අබා යන්න වට්ටගාමිනී අභය නමින් මහාවංශ කතුවරයා පාලියට නගයි. පරාක්‍රම බාහු, විජය බාහු, වික්‍රම බාහු, ගජබාහු, භුවනක බාහු ආදී නම්වලින් යුත් රජවරු නම් සිටියහ. පරාක්‍රම බාහු නම් අන්‍යන් ආක්‍රමණය කිරීමට සමත් බාහුවක් ඇති යන අරුත දෙයි. ගජබාහු යනු අලියෙකුට සමාන සවියක් ඇති අතක් ඇත්තෙකුවේ යන්නයි. අනෙක් නම්ද එසේමය. එහෙත් වළගම්බා රජුගේ අභය යන පදය බාහු වූයේ කෙසේදැයි නොවැටහේ. අපරට සාමාන්‍ය ජනයා පවා මෙම රජු හඳුන්වන්නේ වළගම්බා යනුවෙනි. කලකට පෙර එක්තරා දේශපාලඥෙක් නම් තම නම වළගම්බාහු යනුවෙන් හඳුන්වා ගති. මෙවැනි වැරදීම් සිදුවන්නේ අවිචාරය නිසාය. එහෙත් අවිචාරය පුරා විද්‍යාඥයන්ට නම් කිසිසේත්ම ගැලපෙන දෙයක් නොවේ. ඉතිහාසයට වැදගත් වන පුද්ගල නාම හා ස්ථාන නාම මෙසේ විකෘතියට පත්වීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. උතුරේ හා නැගෙනහිර ග්‍රාම නාම විකෘති කරන්නේ අපමය. ගං තලාව කන්තලේ වී ඇත. පොතු විල පොතු විල්ද, ඕලු විල ඔලු විල්ද විය. තම්පලා ගම තම්පලා කාමම්ද, වඩුගොඩ වඩුක්කොඩෙයිද, අඹගම අම්පගාමම්ද, වැලිගම වල්ලිකාමම්ද, හුණුගම චුන්නාකම්ද, කොඹුරු පිටිය කොඹුරු පිඩ්ඩි ද ඌයේ මේ අන්දමිනි. මෙවැනි නිදසුන් සිය ගණනක් නොව දහස් ගණනක් ඇත. ගමක නමක් මැදට පණ්ඩිත ආයන්නක් එක් කරන්නට ගොස් එයට විකාර හැඩයක් දෙන්නටද අපරට මිනිසුන් පුරුදු වී ඇත. පේරමිස පේරාකියා ගස් වර්ගයක් අපරටේ නැත. පේර දෙනිය පේරා දෙනිය වූයේ කුමන කරුමයකටදැයි නොතේරේ. බුදුරුව ගලද දැන් දැන් බුදුරුවා ගලවෙමින් පවතී. බුදුරුවා යනු කුමක්ද? සීත එළිය සීතා එළිය කෙරුවා මදිවට ඊට කොහේදෝ නැති සීතා කෙනෙකු හා රාවණා කෙනෙකුද එක්කොට නන්දොඩවන්නට ඇතැම් පණ්ඩිතයන් පවා පුරුදු වී ඇත. එය ඓතිහාසික සාක්ෂියක්සේ පෙන්වමින් අවිචාරයෙන් නන්දොඩවන්නෝ එමට සිටිති. පණ්ඩිත ආයන්න අනවශ්‍ය පරිදි එකතුකොට විකෘති කරන ලද ග්‍රාම නාමාවලියක් මෙහි ඉදිරිපත් කරන්නට ගියහොත් පොතේ ඉතිරි කොටස එම නම් ලැයිස්තුවෙන්ම පිරී යනු ඇත. ගමක නමක් ඓතිහාසික වටිනාකමින් යුක්තය. මෙසේ අවිචාරයෙන් එම නම් විකෘති කරන්නට යාම ඉතිහාසය විකෘති කිරීමකි. ග්‍රාම නාම ඔස්සේ ගොස් ඉතිහාසයේ ඉතා වැදගත් තොරතුරු හෙළිකර ගැනීමට අපට හැකිවන අවස්ථා එමට ඇත. කැබිලිති ගොල්ලෑව කැබිති ගොල්ලෑව කරන ලද්දේ ඇතැම් අවිචාරවත් පත්තරකරුවන් විසිනි. දැන් එය කැබිති ගොල්ලෑවය. ඇතැම් ගම්වල නම් හැදුණු හැටි පිළිබඳව ජනප්‍රවාද යයි කියමින් නොයෙකුත් මෝඩ කතාද අසන්නට ලැබේ. උණවටුන සැදුන හැටි එවැනි කතාවකි. හනුමා හිමාලයෙන් කොටසක් කඩාගෙන එන විට ඉන් කොටසක් රූමස්සල කන්ද හැටියට කඩා වැටුණ බවත් උනා වැටුණා යන තේරුම ඇතිව උණවටුන සැදුණු බවත් මේ කතාවෙන් කියවේ. ජනප්‍රවාද යයි කියමින් මෙවැනි මෝඩ කතා ඇතැම් වියත් හූද තම පොත්වල සඳහන් කරති. අපේ රටේ ගම්වලට නම් ලබා දුන්නේ සාමාන්‍ය ජනතාවයි. යම්කිසි ප්‍රදේශයක දක්නට ලැබෙන වෘක්ෂලතාදිය හෝ වෙනත් වැදගත් ස්ථානයක් හෝ බොහෝ විට එම ප්‍රදේශයට නමක් ඇතිවීමට හේතු විය. උණ වඩුන්න උණ වටුන බවට පත්විය. නා වඩුන්න නා ඔටුන්න බවට පත්විය. වඩුන්න යනු වැඩි තිබෙන ප්‍රදේශය යන අරුත දෙයි. උණගස් විශාල වශයෙන් වැඩි තිබුණු ප්‍රදේශය උණ වඩුන්නයි. නාගස් විශාල වශයෙන් වැඩි තිබුණු ප්‍රදේශය නා වඩුන්නයි. උච්චාරණයේදී ක්‍රමයෙන් එය නා ඔටුන්න බවට පත්විය. හත්වැනි විජයබාහුගේ දෙවුන්දර සන්නසෙහිද මෙය නාවඩුන්න වශයෙන් සඳහන් වී ඇත්තේ. මෙය නාග ගෝත්‍රිකයන්ට සම්බන්ධ කිරීමට සමහරු තැත් කරති. ඉර හඳ මෙන් පැහැදිලිව පෙනෙන දෙයට වඩා යම්කිසි ගූඪවාදී අදහසක් ඉදිරිපත් කිරීමට බොහෝ අය ප්‍රිය කරති. හික්කඩුව, නා කඩුව, පනා කඩුව, යක් කඩුව ආදී වශයෙන් කඩුව යන්නෙන් අවසන් කෙරෙන ග්‍රාම නාම අප රට බහුලය. හික්කඩුව යනු සිප් කඩුව යයිද එහි අදහස ශිල්පයට කඩුවක් යන්න බවද කියමින් ප්‍රලාප ඉදිරිපත් කිරීමට බොහෝ දෙනා ප්‍රිය කරති. කඩුව යනු ගස් කාණ්ඩයක් හෙවත් ගස් කට්ටියක් යන අරුත දෙන්නකි. හික්කඩුව යනු හික්ගස් විශාල ප්‍රමාණයක් එකට වැඩි ඇති ප්‍රදේශයේ යන්නයි. නා කඩුව, පනා කඩුව ආදී පද ගැනද කියන්නට ඇත්තේ එයයි. කඩුව, පේ, ආන, වඩුන්න යන පදවලට කලින් ගස් වර්ගයක නමක් අනිවාර්යයෙන්ම එයි. පනා යනු කොස් බව විශේෂයෙන් මතක් කිරීම අනවශ්‍යයයි සිතමි. එදා අපේ මිනිස්සු ගමන් බිමන් කිරීමේදී දීර්ඝ පා ගමන්වල යෙදුණහ. කෝට්ටේ යුගයේ හා ඉන් මෙපිට කාලවල එවැනි ගමන් යන්නන්ගේ පහසුව සඳහා ගව්වෙන් ගව්වට අම්බලම් තනා තිබුණි. ආසන්න ප්‍රදේශවල සිටි යම් යම් ප්‍රභූන් විසින් මේ සත්කාරය ඉටුකර තිබුණි. සැතපුම යන නම සැදුනේද සැතපී යන ස්ථානය යන අරුතිනි. පුරාණයේ ගව්වක් ගිය තැන මෙසේ ගිමන් හැර යාමට තැනක් තිබුණි. එම ස්ථානයට මිනිස්සු සැතපුමයයි කීහ. මෙය බොහෝ විට විශාල ගසක සෙවණක් විය හැකිය. මෙම ස්ථානයෙහි ගිමන් අරින අය එතන අතුපතුගා පිරිසිදු කොට යාම සිරිත විය. පේ යනු ගසක පාදයෙහි යන අරුත දෙයි. නූපේ යනු නුගගසක පාදයෙහි යන්නයි. දොම්පේ යනු දොඹගසක පාදයෙහිය. අම්පේ යනු අඹගසක පාදයෙහි යන්නයි. නිකපේ, මූනමල්පේ, දොඩම්පේ, තල්පේ, බෝපේ, මලිගස්පේ, කදුරුපේ ආදී සෑම පේ පදයක් සමගම ගසක නමක් ඇති බව පෙනේ. මේ එදා ඔවුන් ගිමන් නිවු තැන්ය. කලකට පෙර තල්පේ වෙල නමින් හැඳින්වුණු ගමක් මාතර දිස්ත්‍රික්කයේ විය. පණ්ඩිත ආයන්න එකතු කිරීමේ ආශාව නිසා එය තල්පාවිල විය. තල්පේ වෙල යනු තල්ගස් පාමුල පිහිටි වෙල යන්නය. පණ්ඩිත ආයන්න එක්කොට එයට විකෘති අර්ථකථනයක් ද දීමට බොහෝ දෙනා ප්‍රිය කරති. කටුවාන, කටුවන යන පද දෙකින්ම කියවෙන්නේ කටු කැලේ යන්නයි. උතුරේ දැන් එය කඩ්ඩුවාන් වී ඇත. රත්මලාන, ගොරකාන, වැරැල්ලාන, හිඹුටාන, මරදාන ආදියෙහි ආන පදය සමග ගස් වර්ගයක නමක්ද ඇත. එම ගස්වලින් සැදි කැලේ යන්න එහි අරුතයි. සෑම වචනයකටම ඉතිහාසයක් ඇත. වචනවල ඉතිහාසය සෙවීම ආස්වාදජනකය. එමෙන්ම එය ඉතා වැදගත් ශාස්ත්‍රීය පර්යේෂණයකි. පත්තායාට ඇතමුන් කියන විදියට පත්තායාට ඇතැම් ගැමියන් තප්පායය කියනු මම අසා ඇත්තෙමි. මෙම වචනයෙහි ඉතිහාසය සෙවීමට මට සිත්විය. පත්තායාට ඉංග්‍රීසියෙන් කියන්නේ සෙන්ටිපීඩ් කියාය. සෙන්ටිපීඩ් යනු ලැටින් වචනයකි. මෙය සංස්කෘත භාෂාවෙන් ශතපාද වෙයි. යුරෝපා භාෂාවල මාතෘ භාෂාව වූ ලැටින් භාෂාවත් ආර්ය භාෂාවල මාතෘ භාෂාව වූ සංස්කෘත භාෂාවත් අතර ඇති සම්බන්ධයද මෙම සෙන්ටිපීඩ් සහ ශතපාද යන වචන දෙක කියාදෙයි. එහි සිංහල රූපය සත්පායා යන්නයි. ගැමියා තප්පායායි කීවේ සත්පායා යන්න වැරදියට උච්චාරණය කිරීමෙනි. වචන තුනේම අර්ථය සියයක් පාද ඇති යන්නය. පත්තායා යන්නට වඩා ගැමියාගේ තප්පායා පදේ නිවැරදි සත්පායා පදයට වඩාත් ආසන්න බව මට හැඟුණි. අනන්ත වූ අපේක්ෂාවන්ගෙන් පීඩිත නොවූ එමෙන්ම තුනී වූ මමංකාරය හෙවත් සක්කාය දිට්ඨිය ඇති ජනතාව ස්වභාව ධර්මයේ නිමෙවමක් වූ මල්වලින් අනන්තය දක්වා විහිදෙන පරම සුන්දර ආස්වාදයක් ලබන බව ක්‍රිෂ්ණමූර්ති පැවසීය. පැරණි සිංහලයාද මල්වලින් මහත් වූ ආස්වාදයක් ලැබූ එකි. සිංහල ස්ත්‍රීහු නිතර දෙවේලේ මල් පැළඳ සිටියහ. මුගුණ ගසට මුගුණ මල් ගසයයි කියන්නේ එම ගසේ පිපෙන ඉතා කුඩා මලෙන් පවා පැරණා මහත් සතුටක් ලැබූ බැවිනි. ඒ ඉතා කුඩා මලක් වුවත් මිහිරි සුවඳක් විහිදුවයි. ඇතමුන් මෙයට මුගුණ මල් ගසයයි නොකියා මූණ මල් ගසයයි කියන්නේ උච්චාරණ පහසුව සඳහාය. එහෙත් මාතර ප්‍රදේශයේ අයත් ඇතැම් විට රටේ තවත් බොහෝ ප්‍රදේශවල අයත් තවමත් මෙයට මුගුණ මල් ගසයයි කියති. මුගුණ මලට සමාන මලක් ඇති එහෙත් සුවඳක් නැති මල් වර්ගයකින් සමන්විත කුඩා පැලෑටියක් ආහාරයට ගත හැකි පලාවර්ගයක් හැටියට මුලින්ම මෙහි පැමිණි සිංහලයෝ හඳුනාගත්හ. මුගුණ ගැන දැන සිටියත් මෙම පලාවර්ගයට නමක් ඔහු දැන නොසිටියහ. ඔහු මෙහි මලෙහි හැඩය ගැන සලකා මෙයට මුගුණ වැන්න යයි නම් කළහ. මුගුණ වැනි යනු එහි අරුතයි. ඇතැම්හු දැන් මෙය මුකුණු වැන්න නමින්ද උච්චාරණය කරති. විලඳ වලට හැඩයෙන් බෙහෙවින් සමාන මලක් ඇති තවත් පැලෑටියක් දුටු ඔවුහු එයට විලඳ වැන්න යයි නම් තැබූහ. වචනවල ඉතිහාසය සෙවීම විචාරශීලී වීමට අප පොළඹවයි. අපේ අවිචාරය පෙන්වන යට දැක්වෙන නිදසුන් මා ඉදිරිපත් කරන්නේ ඔබට උපදෙස් දීම සඳහා නොවේ. විචාරශීලීව සිටීමට එවැනි නිදසුන් කෙතරම් උපකාරී වේද යන්න සාකච්ඡා කිරීමටය. ඔබේ අසා සිටියේ W.S. බණ්ඩාර ලේඛකයාගේ අපේ ගුරුතුමාගේ ප්‍රථම කෘතිය යටගියාවේ යටගියතැන් කෘතියේ 30 උල්ලාසයේ විචාරය වෙනුවට අවිචාරය කරපින්නා ගැනීම කියන ලිපියේ පිටු ගණනකින් පිටු දෙකක් විතරයි. ඔබ අවසානයට ඇසූ යට දැක්වෙන නිදසුන් යයි එතුමා සඳහන් කරපු දේ මා කීවිට ඇයි ලිපිය නැවැත්වේ කියලා ඔබ හිතන්නට පුළුවන්. එය තවත් දවසකට ගෙන යාමටත් අප පැවසූ දෙය ගැන තවදුරටත් හිතා බැලීමටත් මෙය එතනින් නතර කළා. මේ සංවාදය තවදුරට ගෙන යන්නට එතුමාගේ කෘතියෙන් තවදුරටත් මතු දවසක අපි හමුවෙමු. මට මේ එක්කම හිතෙනවා ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමා නිබඳ කියපු පුංචි කාරණයක් ඔබට සිහිපත් කරන්න. මීට සම්බන්ධව දේ දුන්නේ පාටවලින් පියවි දැස අන්ධ කරගන්න එපා. සුළඟ හොඳ වුණාට එයින් මුල් උදුරුවා ගන්න එපා. ඒ සුළඟටම අපේ කුටියට ඇතුළුවන් ඉඩ දෙන්න. කවුළු සියල්ල ඇර තියන්න. ඒ ගාන්ධිතුමාගේ වචන. මේ අදහස ඔබට මේ විදියටම ගීතයකින් මම පෙන්වන්නද? ගාන්ධිතුමාගේ මේ වටිනා අදහසුත් අවිචාරය හා විචාරය පිළිබඳ සැසඳීමත් බණ්ඩාර මහතා දුන් විචාරාක්ෂියත් ඔබ දෙපස තබා ගන්න. සුනිල් එදිරිසිංහන්ගේ කපා බිම හෙලා ඇසූ දවසේ වගේ ඔබ හුඟ දෙනෙක් මට කියාවිද මේ සින්දුව කොහෙද මෙච්චරකල් තිබුණේ? අපි අහලා නෑනේ. එහෙම වෙයිද? ගාන්ධිතුමාගේ මේ ශ්‍රේෂ්ඨ අදහස ආභාෂයට ගත්තේ ආනන්ද අමරසිරි කියන ඉතා මාහැඟි නමුත් වැඩිපුර එළියට නොයන ගීත රචකයා. ඔහුත් පෙරකල මා වාගේම බැංකුකරුවෙක්. පණ්ඩිත් අමරදේවයන් තමා ආනන්ද අමරසිරිගේ වදන් වලට මధుර තනුව හදා දුන්නේ. සංගීත සැරසිල්ල රෝහණ වීරසිංහයන්ගේ. මේ විචාරය ලද අවසන ඔබ හිතන්න ඕන මොකද්ද? වඩ බාගිනි නැගෙන තැනක සිහිලල් පෙම් දිය ඉසින්න, දනින් වැටෙන මිනිසත් බව ඔසවා සිහසුන තබන්න. සතර දිගින් එන සුළඟට සතර දිගින් ඇතුළුවන්න. අපවසනා නවා තැනේ කවුළු නිබඳ හැර තබන්න.
අතර දිගින් එන සුළඟට සතර අතින් ඇතුළුවන්න. අපවසනා නවා තැනේ කවුළු නිබඳ හැර තබන්න. කවුළු නිබඳ හැර තබන්න. සුළඟි මුල් ඉදිරි අතර වංව දිවනු යන්න. ප්‍රඥාවේ පිරි පහලින් එළිය ලබා නැනින්න. දේදුන්ගේ පාටවලින් පියවි දැත අන්ද නොවන. මුළු සක්වල ගීනාදය ඔබ සමනට නැගෙන එන්න. වඩ බාගිනි නැගෙන තැනක සිහිලැල් පෙම් දිය ඉසින්න. තනි නැටෙන මිනිසක් බව ඔසවා සිහසුන තබන්න. අතර දිගින් එන සුළඟට සතර අතින් ඇතුළුවන්න. අපවසනා නවා තැනි කවුළු නිබඳ ඇර තබන්න. අතර දිගින් එන සුළඟට සතර අතින් ඇතුළුවන්න. අපවසනා නවා තැනි කවුළු නිබඳ ඇර තබන්න.